සුපුරුදු පරිදි අද්දින ඉදත් අපි සූදානම් ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් කතා බහ කරන්නට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික වැදගත්කමක් ඇති තොරතුරු පිළිබඳව අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩුතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති දැන් පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන්න විසනකාරී තත්ත්වයෙන් පසුව, විශේෂයෙන්ම ගංවතුර සහ නායෑමෙන් පසුව, මේ වන විට කොහොමද ශ්‍රී ලංකාවේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන්නේ?
ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඔව්, අපේ වාර්තා වුණු තොරතුරු වලට අනුව 717,493 දෙනෙක් මේ ගංවතුර සහ නායාම් නිසා අවතැන් වුණා. පුද්ගලයින් 212 දෙනෙක් වාර්තා වූ සංඛ්‍යා අනුව මරණ යටපත් වුණා. ඒත් එක්කම 79 දෙනෙකු පවන අතුරුදන් වීති වෙන බව තමයි නිල වාර්තා අනුව කියවෙන්නේ. බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු පිරිස ජීවිතක්ෂයට පත් වුණේ ගම් වතුර නිසා නෙමෙයි, වතුර නිසා නෙමෙයි, කඳු නායාම් නිසා. ඉතින් විශාල කඳු මහමාර්ගයක් පසුකොට අනෙක් පෙදෙසට ගමන් කිරීම නිසා මහාමාර්ග ගමනාගමනය අඩපණ වී තිබුණා. නිවාස බොහොමයක් තිබුණු තැන්වත් හොයාගන්නට බැරි තත්ත්වයකට පත්ව තිබුණා. බොහෝ දිනෙකේ ජීවිත පස්ස යට වළලී තිබෙනවා අපිට දකින්න පුළුවන් කමක් තිබුණා. ඉතින් තවමත් සම්පූර්ණ නිරතත්වයට පත් වෙලා නැහැ. පිරිස්වලට දෛනික කටයුතු වෙනුවෙන් අවශ්‍යතා සපුරමින් ඉන්නේ. ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වයේ යථාර්ථයට පත්වෙමින් තිබේ. නමුත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ඇතුළු නායගේ විශාල ප්‍රදේශ ප්‍රමාණයක ජන ජීවිතය තවමත් අඩාල වී තිබෙන ආකාරයක් තමයි පේන්න තිබෙන්නේ. පසුගිය දිනවල මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වසා දැමුවා ගෙවුණු සතිය අධ්‍යාපන අමාත්‍යංශය ගත්තු විශේෂ තීරණයක් අනුව. ඒ අනුව අද දවසේ සතියකට පසුව පාසල් යළි විවෘත වෙනවා. ඉතින් තවමත් මේ පිරිස් වෙනුවෙන් ආධාර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙමින් තිබෙන්නේ. විශේෂයෙන් මාධ්‍ය ආයතන, රජය, සිවිල් සංවිධාන, තරුණ කොටස් මේ විවිධ කණ්ඩායම් ඉතාමත් නොමසුරුව නොපැකිලිව ඒ ජනතාව වෙත තමන්ගේ ශක්තිය මුදාහරින ආකාරයක් දකින්න ලැබෙන්නේ. එක්තරා ආකාරයට අර අපි හැමදාම කියන වගේ ශ්‍රී ලාංකේය මනුස්සකම මෙවරත් වඩා හොඳින් ප්‍රදර්ශනය වුණා ගංවතුර තත්වේදි සංජය.
මනෝජ්, ඒ වගේම දැන් මේ ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර උපකාර ජනතාවට ලබා දීම සිද්ධ වෙන්නේ කොහොමද? රජය විසින් විපතටපත් ජනතාවට ඔවුන්ගේ හානියට පත් වූ දේපළ සඳහා වන්දි ලබා දීම ආදී කරුණු කාරණා සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණයක් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ඔව්, යාන්ත්‍රණයක් සකස් කොට තිබෙනවා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා. දිස්ත්‍රික් ලේකම්වරුන් ඊට නායකත්වය ගන්නවා. විශේෂයෙන් අපි දැක්කා පිසු ආහාර වගේ දේවල් ගුවන් මගින් ප්‍රවාහනය කරනවා රත්මලාන ගුවන් තුඩුපලේ ඉඳලා. ඒක ගුවන් හමුදාව යම් වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඊට අමතරව මං කලින් කිව්වා වගේ ලැබෙන විදේශ ආධාර රටවල් කිහිපයකින් විදේශ ආධාර ලැබුණා. ඒ ආධාර ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා යම් ක්‍රමවේදයක් ඔස්සේ බෙදා දෙමින් තිබෙනවා. සමහර ප්‍රදේශවලට අපිට වාර්තා වුණා බොහෝ දිනකට ළඟා වෙන්නටත් බැරි තත්ත්වයක් තිබුණා. ආධාර නොලැබුණු පිරිස් පිළිබඳවත් යම් යම් තැන්වලින් තොරතුරු වාර්තා වෙනවා. නමුත් වැඩි ප්‍රමාණයකට මේ ආධාර බෙදා දෙන්න පුළුවන්කම ලැබුණා. අපි දැක්කා චීන නෞකා තුනක් කොළඹ වරායට ආව පහුගිය දිනවල, ඉන්දිය නෞකා කිහිපයක් ආවා. ඒ විතරක් නෙමෙයි, ආපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කරපු විදියට දැන් ආපදා සඳහා වන රක්ෂණයක් ශ්‍රී ලංකාවේ සියලු නිවාස වෙනුවෙන් ලබාගෙන තිබෙනවා. උපරිමයේ 125%කට යටත්ව මේ ආපදා රක්ෂණය ලැබිලා තියෙනවා. ඒ නිසා හානියට පත්වුණු, විපතට පත්වුණු ජනතාවට රක්ෂණ ක්‍රමයක් අනුව වන්දි ලබා දෙන්න හැකියාව ලැබුණු නිසා රජයට යම් සහනයක් මේක කියලත් අපි දැක්කා. ආපදා කළමනාකරණ අමාත්‍යතුමා මාධ්‍යයට සඳහන් කරලා තිබෙනවා. විතරක් නෙමෙයි, මෙහි දිගුවක් ලෙස, ඉදිරි පියවරක් ලෙස තවදුරටත් රටේ ජනතාවට වැඩිපුර මුදලක් ගෙවලා මේ නිවාස වෙනුවෙන් රජය ලබා දෙන රක්ෂණය තමන්ට ප්‍රමාණවත් නැහැ කියලා හිතනවා නම් තවදුරටත් වැඩි වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් උදා කර දෙන්න සූදානම් කියලා වාර්තා වුණා. ඒ අනුව ආපදා සඳහා වන රක්ෂණය නිසා යම් වන්දි මුදලක් ජනතාවට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒක පහසු කටයුත්තක් වුණා කියලා රජයේ පැත්තෙනුත් සඳහන් කරා සංජය.
ඒ වගේම මනෝජ්, දැන් පසුගිය දිනවල කතාබහට ලක් වූ තවත් කාරණයක් තමයි මෙවැනි ආපදාවකදී, විශේෂයෙන්ම මේ වගේ අධික වැසි ලැබෙන කාලවකවානුවකදී ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් නිවැරදි ආකාරයෙන් අනාවැකි පළ කිරීමේ හැකියාව තිබුණා නම් එය වළක්වා ගත හැකියි යම්කිසි ආකාරයක මතයක් පළ වෙමින් තිබෙනවා. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ වන කාරණයක් තමයි මේ සම්බන්ධයෙන් ඔවුන් සතු තාක්ෂණය සම්බන්ධයෙන් ඇති ගැටලු. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණාත් මනෝජ්?
මේ කරුණු වැඩි වශයෙන් කතා වෙමින් තිබෙනවා අග්‍රාමාත්‍යවරයා යම් කරපු ප්‍රකාශයකුත් පසුව යම් ගැටීමකට ලක් වෙනවා. අපි දැක්කා අග්‍රාමාත්‍යතුමා මේ ආපදාවෙන් පස්සේ පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණා කළුතර සහ රත්නපුර විශේෂයෙන් කුකුලේගඟ ප්‍රදේශයේ මේ වර්ෂාපතනය පිළිබඳව වැසි ලැබුණු ප්‍රමාණය පිළිබඳව නිසි දත්ත ලැබුණ නම් මේ හානිය අවම කරගන්න තිබුණා කියලා. මේකට ප්‍රතිචාර දක්වමින් මේ අග්‍රාමාත්‍යවරයා කරපු ප්‍රකාශය ජෝනමරතුංග අමාත්‍යවරයා තම ප්‍රකාශයක් කරලා තිබුණා. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලංකාවට ආවට පස්සේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව ඕකේ නැහුවා. ඕක කිව්වා මේවා විශ්වාස නැත්තම් මේවා නිවැරදි නැත්තම් මේක වහලා දාන්න ඕන වගේ ප්‍රකාශයක් අමාත්‍යවරයා කිව්වා. ඒකින් ඔහු අදහස් කරේ නිසි තාක්ෂණය නිසි තාක්ෂණික උපකරණ ලබා දෙන්නේ නැතුව කොහොමද මේවා නිවැරදි තොරතුරු දෙන්නේ කියන කාරණේ කොහොමද දෙපාර්තමේන්තුවක් විදිහට කරන්නේ කියන අදහස ඔහු මතු කළා. ඉතින් අමාත්‍යවරයා කිව්වේ මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැස්ස ලැබීම පිළිබඳව පුරෝකථනය නිවැරදිව කරා. නමුත් වැසි ගොඩක් ලැබුණා. ඒ කියන්නේ රාත්‍රී 10ට විතර පටක් ගත්තු වැස්ස උදේ පාන්දර 5 විතර වෙනකොට ගොඩක් දේවල් කරලා ඒක මිලිමීටර 500ක් මොන වැස්සක් සමහර පැතිවලට ලැබුණා. ඉතින් මේක අනපේක්ෂිත තත්වයක්. ලංකාවේ තියෙන තාක්ෂණයත් එක්ක වහිනවා කියලා කිව්වට වැස්ස වැටෙන තීව්‍රතාවය කොයි වගේද කියලා කියන්න තාක්ෂණය නැහැ, උපකරණ නැහැ. මේ දේවල් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒවා ලබා ගන්න කටයුතු කරනවා කියලා කිව්වා. එතකම කාලගුණ අනාවැකි නිවැරදිව කියන්න ඩොප්ලර් රේඩාර් උපකරණ. ඉතින් මේවා වඩා වැඩි වටිනාකමක් සහිත උපකරණ. පහුගිය දවසේ වෙන උපකරණයක් සවි කරන්න ගිහින් ඒක ආපදාවට ලක් වෙලා නැවතත් ඒක අලුත් වැඩියා කරමින් තිබෙනවා. නැව් මාර්ගයෙන් විදේශ රටවලට පවා එහි ඇතැම් කොටස් යවලා තියෙන කියලා ප්‍රකාශ වුණා. කොහොමනත් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා කිව්වේ ඉදිරියේදී ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර 5ක් 6ක් පමණ ලංකාවේ තැන් තැන්වල ස්ථාපිත කරන්න ඕන කියන යෝජනාව ඔහු අරගෙන එනවා කියලා. ඉතින් මේක ලේසි පාසු කටයුත්තක් නෙමේ. ඩොප්ලර් රේඩාර් එකක් ටිකක් මිල අධිකයි. එවැනි 5ක් 6ක් ගැන මේ වෙලාවේ කතා වෙන්නේ. නමුත් කොහොමද මේ දේවල් කරන්නේ කියලා අපිට ඉස්සරහදී තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ දේවල් හම්බ වුණා, මේ උපකරණ හම්බ වුණත් මේවා ස්ථානගත කරලා පිහිටුවලා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න තව අවුරුදු 3ක් විතරයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙනුත් කිව්වා. ඉතින් ඒ අනුව අද මේ උපකරණ හම්බ වුණත් 2020 විතර වෙනවා ඒවා නිසි පරිදි ස්ථානගත කරලා සවි කරලා නිවැරදි තොරතුරක් ලබා ගන්න. එවැනි තත්ත්වයක් තමයි තාක්ෂණය සම්බන්ධයෙන් මත ගැටුම් එක්ක අනාගතය පිළිබඳව යම් සුබ සිහිනයක් දකින්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අපදා කළමනාකරණ අමාත්‍යංශය. සංජය.
මේ ආපදාව අතරේ මනෝජ්, ලංකාවේ දේශපාලනය තුළ කතාබහට ලක්වුණු කාරණයක් තමයි අමාත්‍ය මණ්ඩල සංශෝධනය. ප්‍රධාන අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව තවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවා. ඒ වගේම පත්කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර සම්බන්ධිනුත් යම් යම් මතභේදකාරී තොරතුරු, මතභේදාත්මක තොරතුරු අපිට වාර්තා වුණා. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණාත්.
ඔව්, නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පත් වුණා. ඒ කියන්නේ අලුතෙන් පත් වුණා නෙමෙයි, පසුගිය දාස සිදු කෙරෙනු අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව යම් වෙනස් කිරීම් කිහිපයක් සිද්ධ වුණේ. ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය ඉරාන් වික්‍රමරත්න ඊටපු නියෝජ්‍ය අමාත්‍යතුමාට හම්බුණා. ඒ අනුව දැන් රාජ්‍ය අමාත්‍යවරේ පාලිත රංගේ බණ්ඩාර ඇමතිවරයාටත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් හම්බ වුණා. වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරය ඔබට මතකයි, ඔහුගේ විෂය බාර අමාත්‍යවරයා විදියට, නිපුණතා සංවර්ධන ඇමතිවරයා විදියට හිටියේ බහින්ද සමරසිංහ ඇමතිතුමා. ඔහු වැඩ කරන්න දෙන්නේ, විෂයන් ලබා දෙන්නේ කියලා යම් හැලහැප්පීමක් ගැටුමක් තිබුණේ අමාත්‍යංශවල අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර. ඉතින් ඒක निराකරණය කරලා වෙනත් විශේෂ පාලිත රංග බණ්ඩාර අමාත්‍යවරයාට ලබා දීලා තිනවා. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය හම්බ වුණේ වසන්ත සේනානායක මැතිතුමාට. ඔහුත් පහුගිය දවස්වල වැඩ කිරීම සම්බන්ධයෙන් යම් පසුගාමී තත්වයක හිටියේ මේ ඇති වුණු මත ගැටුම් සහ මතභේද වැඩ කරන වාතාවරණ පිළිබඳව ඔහුට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා හම්බුණා. ලක්ෂ්මණ යපාබේ වර්ධන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටියේ. ඔහුට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා හම්බුණා. ඊට පස්සේ හර්ෂ සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විෂය මාරු වුණා. ඔහු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා බවට පත් වුණා. කරුණාරත්න පරණවිතාන ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. රංජන් රාමනායක අමාත්‍යවරයාට සමාජ සේවය බල ගැන්වීම සමග ස්බිති සනාය කැමතිවරයට හම්බෝච්චි කන්ද උඩරට සංවර්ධන අමාත්‍ය දුරේ නියෝජ්ජ අමාත්‍ය දුරයක් හම්බෝන ලසන්තල ගෙවන්න මුදල් හා ජනමාධ්‍ය නියෝජ්ජ අමාත්‍යවරය විදිහට දිවුරුම් දුන්න. ඉතින් මෙවැනි අමාත්‍ය මණ්ඩල වෙනස්කම් කිහිපයක් සිද්ධ වුණා. මේ අතර අපිට ආරංචි වුණා මේ අනෝමාගමගේ නියෝජ්ජ අමාත්‍යවරයත් අමාත්‍ය දුරේ වෙනසක් වෙන්න නියමිතව එදා මේ ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියා කියලා. නමුත් එතුමියගේ අමාත්‍ය දුරය මාරු වෙනවා අපි දකින්න ලැබුණේ. යම් යම් කතා කීපයකුත් තිබුණා. අපි දැක්කා වසන්ත සේනානායක මහත්මයාට අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍ය දුරය දෙන්න කිය. නමුත් ඒකට ඔහු කැමැත්ත පළ කරලා තිබුණේ නැහැ කියලා සඳහන් වුණා. ඒ අනුවයි විදේශ කටයුතු රාජ්‍ය මැදුරේ හම්බුනේ කියලා කියලා තිබුණා. නමුත් අනෝමාගමගේ නියෝජ්‍ය අමාත්‍යවරියට එදා කැඳවීම ලැබිලා තිබුණේ මේ විදේශ නියෝජ්‍ය අමාත්‍ය දුරය හෝ එවැනි තනතුරක් ලබා දෙන්න කියලා මාධ්‍ය වාර්තා කරා. නමුත් ඒ දේ සිද්ධ වුණේ නැහැ. කොහොමුණත් මේ අයට තියෙන වගකීම් මොනවද කියලා තාම අපි දන්නේ නැහැනේ හරියට. ගැසට් නිවේදනය නිකුත් නොකරපු නිසා දැන් උදාහරණයක් විදිහට මුදල් අමාත්‍යංශේ අමාත්‍යවරයෙක් ඉන්නවා මංගල සමරවීර ඇමතිතුමා, රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුත් ඉන්නවා ඒ අමාත්‍යංශයට ලසන්ත අල්ලගියවන්න ඇමතිතුමා. ඉතින් මේ අයට මොනවද කරන්න පුළුවන්, මොනවද වගකීම් කියලා පැහැදිලිව බලාගන්න පුළුවන් වෙන්නේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් වුණාට පස්සේ. තාම ඉතින් ඒ අනුව ගැසට් එක මුද්‍රණය කරලා නැහැ. ඊට පස්සේ තමයි මේ තියෙන අවුල් යම් ආකාරයෙන් निराකරණය වෙන්නේ. සංජය.
එවගේම මනෝජ්, පසුගියදා ජාතික පුවත්පතක් වාර්තා කළ තිබුණා මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් සිදුවීමේ ඉඩ කඩ ඇති බව දැනගන්නට කැමති. මෙහි ඇත්ත නැත්තත්?
ඔව්, මෙවැනි උත්සාහයන් කිහිපයක් පිළිබඳව පහුගිය කාලයේ මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි බෙදීමක් තියෙනවා. ඒ බෙදුම් රේඛාව පැහැදිලි. එකක් මෛත්‍රීපාල ජනාධිපති සුමා සමග කටයුතු කරන කණ්ඩායම, අනෙක් කණ්ඩායම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් එක්ක කටයුතු කරන කණ්ඩායම. මොවුන් විටින් විට කියන්නේ මේ බෙදීම හරහා වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආම්බ වෙන ඡන්ද ටික දෙකට කරුණට පස්සේ ඉතා පහසුවෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන්න හැකියාව තියෙවි. නමුත් මේ තත්වයෙන් මිදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවන්න පුළුවන්කම ලැබෙන්නේ මේ විරසක වෙලා ඉන්න කණ්ඩායම් දෙක එකතු වීමෙන්. ඉතින් ඒ වෙනුවෙන් යම් යම් උත්සාහයන් ගන්නවා. අපි දැක්කනේ පහුගිය දවස්වල ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයව ගෙන්නලා ඔහුට යම් තනතුරක් දීලා මේ ගැටලුව निराකරණය කරන්න යම් උත්සාහයක් ගත්තා. ඒ වගේ පසුපෙළ මන්ත්‍රීවරුණුත් යම් යම් උත්සාහයන් ගන්නවා. ඔබ කිව්වා හරි සංජය, අපි දැක්ක මාධ්‍යත් වාර්තා කරලා තිබෙනවා මෙවැනි උත්සාහයක් තිබෙනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව මුණගස්වන්න. ඩිලාන් පෙරේරා ඇමතිවරයාත් අර පහුගිය කාලේ කිව්වනේ අපි කොහෙන් නැග්ගත් අන්තිමේදී සිරිපාදෙදි හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ අපි ඔක්කොම යන්නේ එකම අරමුණකට, ඒ කියන්නේ ආණ්ඩුව ලබා ගන්න අරමුණ කියලා ඔහු කිව්වනේ. නමුත් එකට හම්බ වෙන හැඩක් පේන්න තිබුණේ නැහැ. දෙගොල්ලෝ දෙපැත්තකින් ගමන් දෙකක් යන්නේ කියලා පැහැදිලිව පෙනිලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මන්ත්‍රීවරු කැමති නෑ ඔවුන් පරාජයට පත් වෙන්න. ඒ නිසා යම් යම් උත්සාහයන් ගන්නවා. මෙවරත් යම් කණ්ඩායමක් එවැනි උත්සාහයක ඉන්න බවක් තමයි ඒ වාර්තා කරලා තිබුණේ. කවුද කොහොමද කියන කාරණේ නම් හැබැයි පැහැදිලි නෑ.
ඒ වගේම මනෝජ්, පසුගියදා වාර්තා වුණු තවත් කාරණයක් තමයි මේ ලංකාවේ රාජ්‍ය ණය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කරුණු කාරණාවල පරස්පර විරෝධී තත්වයක් තිබෙන බව පසුගියදා විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළ තිබුණා. මම දැක්කා ඊයේ දිනේදී බන්දුල ගුණවර්ධන මහතාත් යම්කිසි ආකාරයක මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. අපි දැනගන්නට කැමති මේ පිටුපස ඇති තොරතුරුත්.
ඔව්, මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් අපි දැක්ක අදහස් දක්වලා තියෙනවා. ඔවුන් කියනවා මේ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශයේ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයා කියනවා නම් මට මතයක් ප්‍රකාශ කරන්න බෑ කියලා. ඒ වාර්තා වෙන රටවල් පිළිගනීවිද කියන තර්කය ඔවුන් ඉදිරිපත් කරා. ඒ වාර්තාවුණු තොරතුරුවනු අපි දැක්කා මේ මුදල් අමාත්‍යංශ වාර්තාවෙන් පෙන්වලා තියෙනවා රාජ්‍ය ණයබර දළදේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් විදිහට 79.3% කියලා. නමුත් විගණකාධිපතිවරයා වාර්තාවෙන් පෙන්වලා දෙනවා එහි සැබෑගේ 83.3% කියලා. මුදල් අමාත්‍යංශ වාර්තාවෙන් කියනවා රාජ්‍ය ණයබර රුපියල් බිලියන 9401 කියලා. විගණකාධිපතිවරයා කියනවා ඇත්ත ගාන රුපියල් බිලියන 9,864ක් කියලා. ඉතින් දැන් මේ වගේ රජයේ ලේකන හා දත්තයි විගණකාධිපතිවරයාගේ දත්තයි පෑහෙන්නේ නැති තැන විගණකාධිපතිවරයාට මේ කරුණු සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. මේ ගැන තමයි ඔවුන් අදහස් පළ කරලා තිබුණේ. මේ කණ්ඩායම් දෙකට මේ වාර්තා සම්බන්ධයෙන් පිළිගැනීමක් නැත්නම් ජාත්‍යන්තරයට ගියාට පස්සේ ලංකාවෙන් පිටට ගියාට පස්සේ මේ වාර්තා පිළිගනිවිද කියලා. අපි දැක්කනේ විගණකාධිපතිවරයාගේ තීරණ සම්බන්ධයෙන් පහුගිය දවස්වලත් යම් මතගැටීමක් ඇති කරගන්නවා ආණ්ඩුව. නමුත් දැන් එවැනි මතගැටීමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. නමුත් මේ පරස්පර අගයන් මුදල් අමාත්‍යංශයයි විගණකාධිපතිවරයයි ඉදිරිපත් කරලා තිබෙනවා. මේවා පදනම් කරගෙන තමයි බඳුරු ගුණරත්න හිටපු ඇමතිවරයා සහ විමල් විරුවන්ශ හිටපු ඇමතිවරයා අදහස් පළ කරලා තිබුණේ. විශේෂයෙන් පහුගිය අවුරුදු දෙකේ වැඩිවුණු ණය බර වසන් කරන්න යම් උත්සාහයක් ගන්නවා. මේක මේ බොරුවෙන් ජය ගන්න හදන උත්සාහයක් වගේ චෝදනාත්මක ප්‍රකාශත් අපි දැක්කා විමල් විරුවන්ශ මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් කරලා තියෙනවා සංජය.
මනෝජ, අපි දන්නවා මේ රග ක්‍රීඩක තජුඩීන්ගේ මරණය ලංකාවේ දේශපාලනය තුළ ඉතාමත් මතභේදාත්මක කාරණයක් බවට පත්ව තිබුණා පසුගිය වකවානුව තුළ. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මීට වසරකට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා. නමුත් මේ වන විට ඔහුව අපමත නිදහස් කොට ඇති බවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
මේ සිද්ධිය වෙන කාලයේ මේ කොළඹ ප්‍රදේශය බහරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදියට කටයුතු කරේ අනුර සේනානායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. මේ සැබෑ තොරතුරු වසන් කරන්න ඔහුත් යම් අනුබලයක් ලබා දුන්නාය කියන චෝදනාවත් අපි දැක්කා ඔහුට තිබෙනවා. ඒ අනුව අවුරුද්දකට වැඩි කාලයක් අනුර සේනානායක හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හිටියේ රක්ෂිත බන්ධනාගාරගතව. ඒ අනුව පහුගිය දවසේ ඔහුට ඇප ලබා දුන්නා. ඒ කොළඹ මහාධිකරණය ලබා දුන්නු නියෝගයක් අනුව ඒ විතරක් නෙමේ ඔහුට ඇප ලබා දුන්නේ රුපියල් 110,000 මුදල් ඇපයක්. ඒත් එකම රුපියල් 150,000 බැගින් වන ශරීර ඇප 3ක් ඔහු වෙනුවෙන් නියම කරා. ඊට අමතරව විදේශ ගමන් තහනමක් සිද්ධ කරලා තිබුණා අධිකරණ නියෝගය අපි දැක්කා. ඒ වගේම ඔහුට සඳහන් කරා සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න එපා කියලා අධිකරණයට අවවාද කරා. ඊට අමතරව සතියකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී ඉන්න ඕන කියලා අප කොන්දේසියකුත් නියම කරලා තිබුණා. ගිය අවුරුද්දේ මැයි මාසේ 23 වෙනිදා තමයි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්මයා අත්අඩංගුවට ගන්න. ඉතින් වසරකට ටිකක් වැඩි කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව ඉඳලා අප මත නිදහස් වුණා. නඩුව හැබැයි ඉදිරියට ක්‍රියාත්මකයි. ඒ අනුව තමයි ඔහුට අප ලබා දීම සිදු වුණේ.
මනෝජ්, ඒ වගේම මේ බොදුබල සේනා සංවිධානයේ ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව අපි පසුගිය සති දෙක පුරාවටම කතාබහ කළා. පසුගියදා මා දුටුවා ලංකාවේ පොලිස්පතිවරයා ප්‍රකාශයක් කළා තියෙනවා මේ ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගන්නට පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව. අපි දැනගන්නට කැමති මේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමට ඔවුන්ට බාධක වී ඇත්තේ මොන වගේ වටපිටාවක්ද? අපි මේ පිළිබඳව තොරතුරුත් ඔබගෙන් දැනගන්නට කැමති.
ඔව්, බොදුබල සේනා සංවිධානයේ මාලේකම් පූජ්‍ය ගදකොඩත්තේ ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගන්න එවැනි සූදානමක් තිබෙනවා, පොලිස් කණ්ඩායම යොදවලා තිබෙනවා කියලා ඔබ කිව්වාගේ ප්‍රකාශනිකුත් තුන. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් කිව්වා අපි කොහොම හරි අත්අඩංගුවට ගන්නවා කියලා. හැබැයි ඒ වගේම මාධ්‍ය කණ්ඩායම් රැස්වන තැන්වල අපි දැක්කා ගලබඩත්තේ ඥානසාර හිමියන් පොදුවේ ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. එතරම් අපිට පෙනෙන්නේ නැහැ අත්අඩංගුවට ගන්න බැරි වෙන්න හැංගිලා ඉන්නවා වගේ තත්වයක් පේන්න නැහැ. නමුත් කොහොම වුණත් තවම අත්අඩංගුවට පත්ුනේ නැහැ. අපි දැක්ක උන්වහන්සේ පෙරේද ටිකක් ඍජු ප්‍රකාශයකුත් කරලා තිබෙනවා. පොලිස්පතිවරයා එහෙම ප්‍රකාශයක් කරලා තිබෙනවා නම් අපි බලමු එයා නුවර නම් මන් දකුණේ කොහොමද නීතිය නමන්නේ කියලා අපි බලමු වගේ ප්‍රකාශයක් සිද්ධ කරලා තිබෙනවා සමාජ මාධ්‍ය ඔස්සේ, ෆේස්බුක් ඔස්සේ. ඒ හඬපටයක් මේ දවස්වල සංසරණය වෙමින් තිබෙනවා. සංහිඳියාවට සහජීවනයට යම් බාධාවක් කරා කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමයි උන්වහන්සේ අත්අඩංගුවට ගන්න සූදානම් වෙන්නේ. අපි දැක්ක පහුගිය දවස්වල මහානායක ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා මල්වතු විහාරයේ ඉදිරිපිට උපවාසයක් පවා ආරම්භ කළා. විහාරයේ ඉස්සරහා වාඩි වෙලා, නමුත් අවසානයේ උපවාසය අත්හැරියා. එහෙම සූදානමක් තිබෙනවා අත්අඩංගුවට ගන්න. නමුත් තාමත් අත්අඩංගුවට අරන් නැහැ සංජය.
මනුජේ වගේ අපි දන්නවා මේ ඔලිම්පික් පදක්කම් ලාබී සුසන්තිකා ජයසිංහ කියන්නේ ක්‍රීඩාව තුළ පමණක් නොවේ දේශපාලනය තුළත් ශ්‍රී ලංකාවේ විටින් විට පුවත් මවන චරිතයක් බවට පත්වී තිබෙනවා. අපි දන්නවා මීට කාලෙකට පෙර SB අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලෙත් සුසන්තිකා ජයසිංහ සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර යම්කිසි ආකාරයක මත ගැටුමක් සිදු වුණා. අපි දැන් දකිනවා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා දයාසිරි ජයසේකර සහ සුසන්තිකා ජයසිංහ අතරත් යම්කිසි ආකාරයක මත ගැටුමක් සිදු වෙන ආකාරය දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණා.
ඔව්, ආසියාවේ කළු වෙළඹ හැටියට හඳුන්වනු සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාවේ වේග රැජින ශ්‍රී ලංකාවට ලොකු අභිමානයක් එකතු කළා. මීටර 200 ඔලිම්පික් පදක්කමක් ලංකාවට හිමි කරලා දීලා. ඉතින් ඒ වගේම ඇය ඊට පස්සේ කරපු ප්‍රකාශ යම් ආන්දෝලනයකට ලක් වුණා. විටින් විට ඇය පුවත් මවන්නියක් බවට පත් වුණා. ඔබ කිව්වාගේ SP දිසානායක අමාත්‍යවරයා සම්බන්ධයෙන් මේ මතුවෙච්ච තත්වයක් මෙවර අදහස් දක්වද්දී වර්තමාන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇමතුමා මතු කරලා තියෙනවා. අපි දැක්කා ඇය කියන්නේ ඇයට මීටර 200 රිදී පදක්කම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරලා විකුණලා ජීවත් වන්න සිදුවෙන තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. අපිව මෙච්චර ලංකාවට කීර්තියක් ගෙනාවු ක්‍රීඩිකාවන් විදිහට අපිව බලාගන්න අපේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න එහෙම සලකන්නේ නැහැ වගේ ප්‍රකාශයක් තමයි කරලා තිබුණේ. නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වලා තිබුණා. ඔහු කියලා තිබුණා මේ මල්ල ක්‍රීඩා සංචිත සියල්ල බහරගෙන ඒවා වැඩි දියුණු කරන්න උදව් වෙන කියලා අමාත්‍යංශ උපදේශිකාවක් විදිහට මේ ඇයට යම් පත්වීමක් ලබා දීලා තිබුණා. ඒ වෙනුවෙන් රුපියල් 60,000 දීමනාවකුත් ගෙව්වා. මේ සම්බන්ධයෙන් පළමු අවස්ථාවේම ඇය සෑහීමකට පත් වුණේ නැහැ කියලා මේ සුසන්තිකා කිව්වා කියලා තමයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ. ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රසිද්ධිය මාධ්‍යයට කියපු විදිහට මේ දීමනාව 2020 වෙනකන් ලබා දෙනවා, ඒක අරගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ, පදක්කම් විකුණලා ජීවත් වෙන්න ඕන තත්වයක් නැහැ කියලා සඳහන් කරනවා. දැන් ක්‍රීඩා කෞතුකාගාරයක් හදන්න ඉස්සරහදී වෙන සූදානමක් පිළිබඳවත් අපි දැක්කා, කතා කරලා තිබුණා. නමුත් මේ පදක්කම්නේ කෞතුකාගාරේ තියන්න වෙන්නේ, මේ ලැබපු ජයග්‍රහණ ගැනනේ වාර්තා කරන්න වෙන්නේ. ඉතින් කෞතුකාගාරය හදන්න කලින් තමන් පදක්කම විකුණනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඇය කියනවා ඉතින් ලෝකයට තමන් ලබාගත්තු පදක්කම් පිළිබඳව කිව්වට පස්සේ ලෝකෙන් හොඳ ලංසුවක් ලැබෙයි, ඒ අනුව හොඳ මුදලක් ලැබෙයි, ඒ ලබා ගන්න මුදලත් එක්ක අනාගතේ ජීවිතේ ගොඩනගා ගන්නවා කියලා තමයි ඈ කියන්නේ. නමුත් සුසන්තික කිව්වා තමන්ට ඔස්ට්‍රේලියාවට වගේ රටකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්, ඒ රටවල් තමන්ව පිළිගනී කියලා. ක්‍රීඩා මාත්‍යවරයා මේකත් අපි දැක්ක උදාහරණයට අරන් තිබුණා. ඇයට ඕනේ ලංකාවෙන් පිට යන්න, පිට රටකට යන්න ගිහිල්ලා ජීවත් වෙන්න. පදක්කම විකුණනවා වගේ දෙයක් කිව්වට පස්සේ වෙනත් රටකින් යම් පිළිගැනීමක් ලැබේවි, ඒ නිසා මේ ප්‍රකාශ සිද්ධ කරනවා වගේ දෙයක් තමයි කිව්වේ. සුසන්තිකා කියන්නේ ඉතින් අපි රටට කීර්තියක් ගෙනත් දුන්නෝ අය, අවුරුදු 20ක් විතර අපි ක්‍රීඩා කළා, අවුරුදු 20ක විතර කාලයක් රටට කීර්තියක් ගෙනාවා, ඊට පස්සේ අපේ ජීවිත බලා ගන්න ඕන කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඒකට ක්‍රීඩා අමාත්‍යවරයා දක්වපු ප්‍රතිචාරය තමයි ඒ අතර මම ඔබට සඳහන් කළේ සංජය.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි මේ සතියේදීත් ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින් එක් වුණාට. ලැබෙන සතියේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඔබ හයෙක්ව මේ ආකාරයෙන් කතා බහ කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංජය.